අයිබෝවන් ආදරණීය දුවේ පුති, දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මෙහෙයවීම හා අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන රුහුණු ගුරු ගෙදර අධ්‍යාපන වැඩසටහන සමගයි ඔබ මේ එකතු වෙලා ඉන්නේ. අදත් සුපුරුදු විදියටම මම පුරවැසි අධ්‍යාපනය පාඩමකුත් අරගෙන ඔබත් සමඟ එකතු වෙන්නයි මේ හදන්නේ. හොඳයි, අද මම ඔබ වෙත ගෙන එන්නේ 10 ශ්‍රේණිය පුරවැසි අධ්‍යාපනයේ 4 පාඩම් ඒකකය වන ආර්ථික ක්‍රම හා ආර්ථික සබඳතා පිළිබඳව. හොඳයි, ආර්ථික ක්‍රම ගැන අපි අදහස් කරන්නට කලින් බලමු ආර්ථික ක්‍රමයක් අවශ්‍ය වන්නේ ඇයි කියලා. අපි දන්නවා ඕනෑම සමාජ ක්‍රමයක් තුළ ජීවත් වන මිනිසුන්ට අවශ්‍යතා හා උවමනා ඇති වෙනවා. දුවේ පුතේ, මෙන්න මේ උවමනා ඉටු කර ගැනීමේදී නොයෙකුත් ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවෙනවා. එහෙමනම් මේ ප්‍රශ්න විසඳගන්න යම් සංවිධානයක් අවශ්‍ය වෙනවා. එහෙමනම් ඔන්න ඔය නිසා තමයි ආර්ථික ක්‍රමයක් අවශ්‍ය වෙලා තියෙන්නේ. දැන් මම දූල පුතාලට කිව්වේ ආර්ථික ක්‍රමයක් අවශ්‍ය වීමට හේතුව. සමාජ ක්‍රමයක ජීවත් වෙනකොට මිනිසුන්ට අවශ්‍යතා හා උවමනා ඇති වෙනවා. උවමනා ඉටු කරගන්න ගියාම විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ ප්‍රශ්න විසඳගන්න සංවිධානයක් අවශ්‍යයි. එහෙනම් ඔබට දැන් පැහැදිලි ඇති ආර්ථික ක්‍රමයක් අවශ්‍ය වන්නේ ඇයි කියලා. මීළඟට අපි බලමු ආර්ථික ක්‍රමයක් කියන්නේ මොකක්ද කියලා. මම ප්‍රශ්නය ඇහුවොත් මේ විදියට, ආර්ථික ක්‍රමයක් යනු කුමක්ද? එහෙමනම් මම පිළිතුරක් දෙන්නම්කෝ. මිනිසාට මුහුණ දීමට සිදුවන මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීමට යම් සමාජයක් සංවිධානය වී ඇති ආකාරයට අපි කියනවා ආර්ථික ක්‍රමයක් කියලා. ඔන්න සරලවම මම කිව්වා ආර්ථික ක්‍රමයක් කියන්නේ කුමක්ද කියලා. එක් සමාජයන් මේ මූලික ආර්ථික ප්‍රශ්න, ඔයාලට මම පස්සේ පැහැදිලි කරනවා මොනවද මූලික ආර්ථික ප්‍රශ්න කියලා. එතකන් මතක තියාගන්නකෝ, මෙන්න මේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීමේදී කටයුතු කරන ආකාරය වෙනස්. දැන් අපේ රට කටයුතු කරන ආකාරයට නිමේ විනත් රටක මේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීමට කටයුතු කරන්නේ. එහෙමනම් දැන් අපි බලමු මිනිසාගේ අවශ්‍යතා උවමනා කියන්නේ මොනවද කියලා. මුලින්ම මම ඔයාලට පැහැදිලි කරන්නම් අවශ්‍යතා යනු මොනවද. අපට ජීවත් වෙන්න බොහෝ දේවල් අවශ්‍යයි. උදාහරණ විදියට කියනවනම් ආහාර, ඇඳුම්, ඖෂධ, අධ්‍යාපනය, නේද? මෙන්න මේ වගේ බොහෝ දේවල් ජීවත් වීම සඳහා අවශ්‍යයි. මෙන්න මේ දේවලට අපි කියනවා අවශ්‍යතා කියලා. මේ අතරින් මිනිසාගේ පැවැත්මට අත්‍යවශ්‍යම දේවල්, නැතුවම බැරි දේවල්, අන්න ඒවට කියනවා මූලික අවශ්‍යතා කියල. ඔබ දන්නවා එහෙනම් අපට නැතුවම බැරි වුණාද කියල. ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස නේද? ඔන්න එහෙනම් අපි මෙන්න මේ වගේ නැතුවම බැරි දේවල් වලට කියනවා මූලික අවශ්‍යතා කියල. දැන් අවශ්‍යතා කියන්නේ මොනවද? මූලික අවශ්‍යතා කියන්නේ මොනවද කියලා ඔබට පැහැදිලි ඇති. දුවි පුති, උවමනා කියන්නේ මොනවද? අවශ්‍යතා, උවමනා නේද? එහෙමනම් මෙන්න මේ අපේ අවශ්‍යතා ඉටු කරගන්න විවිධ ස්වරූපයන් තියෙනවනේ. අන්න ඒවට තමයි අපි උවමනා කියලා කියන්නේ. උදාහරණයකින් පැහැදිලි කරගනිමුකෝ. දැන් නිවාස කියන්නේ අපේ අවශ්‍යතාවය. කෙනෙකුට පුළුවන් මේ නිවස අතුවලින් පැල්පතක් විදියට සදාගන්න. තවත් කෙනෙකුට පුළුවන් මැටි ටිකක් බෝල කරලා, ඔයාලා කියන්නේ වරිච්චි ගහනවා කියලා, අන්නේ වරිච්චි මැටි බිත්ති වලින් හදලා පොල් අතු සෙවිලි කරගන්න. තවත් කෙනෙකුට පුළුවන් මහල් දෙකක තුනක නිවසක් හදාගන්න. බලන්නකෝ, එහෙනම් මෙන්න මේ මිනිසාගේ සමාජ ආර්ථික තත්ත්වය මත උවමනා විවිධ වෙනවා. දැන් අපි කිව්වේ උවමනාවක් කියන්නේ අවශ්‍යතා ඉටු කරගන්නා විවිධ ස්වරූපයන්. උවමනා. එහෙනම් මේ උවමනා විවිධ වෙනවා මිනිසාගේ සමාජ ආර්ථික තත්ත්වය මත. දැන් අපි සරලම උදාහරණයක් ගත්තොත් ගෙදරක තියෙන රූපවාහිනියක් නේද? කුඩා රූපවාහිනියක් ගන්නවා කෙනෙක්. තව කෙනෙක් අර බිත්තිය ලොකුවට රූපවාහිනියක් ගන්නවා විශාල ප්‍රමාණය. අන්න එහෙනම් බලන්නකෝ සමාජ ආර්ථික තත්ත්වය මත උවමනා විවිධ වෙනවා. දැන් අපි කතා කරා ආර්ථික ක්‍රමයක් කියන්නේ මොකක්ද, අවශ්‍යතා කියන්නේ මොනවද, උවමනා කියන්නේ මොනවද කියලා. මීළඟට අපි ඔන්න දැන් හතරවෙනි පියවරට යනවා. පියවර තුනක් කතා කරමු. බලමුකෝ අපි ඊළඟට මූලික ආර්ථික ප්‍රශ්න. මම ඔයාලට කිව්වනේ මම පස්සේ කියලා දෙන්නම් කියලා. ඔන්න එහෙනම් අපි දැන් බලමුකෝ මූලික ආර්ථික ප්‍රශ්න කියන්නේ මොනවද. ඕනෑම ආර්ථිකයක ආර්ථික ක්‍රමයකට තම අවශ්‍යතා හා උවමනා සපුරා ගැනීමට යාමේදී ප්‍රශ්නවලට මුහුණ දෙන බව මීට කලින් මම කිව්වා. මෙන්න මේ ප්‍රශ්න ඕනෑම ආර්ථිකයකට පොදුයි. හරි, එහෙමනම් ඕනෑම ආර්ථිකයක් මුහුණ දෙන පොදු ප්‍රශ්න අපි කියනවා මූලික ආර්ථික ප්‍රශ්න කියලා. තව ටිකක් මම ඔයාලට පැහැදිලිව කියන්නම්කෝ. ඕනෑම ආර්ථික ක්‍රමයක් මුහුණ දෙන, එහෙම නැත්නම් මුහුණ දීමට සිදුවන ප්‍රශ්න මූලික ආර්ථික ප්‍රශ්න. තේරුණාද? හොඳයි, ඊළඟට අපි බලමු මූලික ආර්ථික ප්‍රශ්න ඇති වෙන්නේ ඇයි, ඇතිවීමට හේතුව කුමක්ද. කෙටියෙන්ම දුන්නොත් පිළිතුරක්, හිඟකම. හිඟකම නිසා තමයි මූලික ආර්ථික ප්‍රශ්න ඇතිවන්නේ. ඔන්න දැන් තවත් ප්‍රශ්නයක්. හිඟකම ඇති වෙන්නේ කොහොමද නේද? බලන්න ප්‍රශ්න ගොඩයි. හිඟකම ඇති වෙන්නේ අවශ්‍යතා අසීමිතයි, සපුරා ගැනීමට තියෙන සම්පත් සීමිතයි. අන්න එහෙනම් හිඟකමක් ඇති වෙලා තියෙන නේද? ඇයි හිඟකම ඇති වෙන්නේ? අවශ්‍යතා සීමිතයි, සපුරා ගැනීමට ඇති සම්පත් සීමිතයි. මෙන්න මේ නිසා හිඟකම ඇති වෙනවා. හිඟකම නිසා උවමනා සපුරා ගැනීමේදී තීරීමක් කරන්න අවශ්‍ය වෙනවා. හිඟකම නිසා උවමනා සපුරා ගැනීමේදී තේරීමක් කිරීමට අවශ්‍ය වෙනවා. හොඳයි, මේ කොටසින් මූලික ආර්ථික ප්‍රශ්න, ඊළඟට මූලික ආර්ථික ප්‍රශ්න පිළිබඳව 2019 2020 අපොස සාපෙළ විභාගයේදී ප්‍රශ්න අහලා තියෙනවා. බලන්නකෝ අපි එහෙනම් ඕනෑම ආර්ථිකයකට මුහුණ පෑමට සිදුවන ආර්ථික ප්‍රශ්න මොනවද කියලා. ඔන්න මම දැන් කියනවා. හොඳින් අහගන්නකෝ. කුමක් කොපමණ නිෂ්පාදනය කරන්නේද? කුමක් කොපමණ නිෂ්පාදනය කරන්නේද? ඔන්න දෙවෙනි ප්‍රශ්නය. කෙසේ නිෂ්පාදනය කරන්නේද? තුන්වෙනි ප්‍රශ්නය. කවුරුන් සඳහා නිෂ්පාදනය කරන්නේද? ඔන්න ඕනෑම ආර්ථිකයක්, ඕනෑම ආර්ථික ක්‍රමයකට මුහුණ පෑමට සිදුවන මූලික ආර්ථික ප්‍රශ්න. කුමක් කොපමණ කෙසේ කවුරුන් සඳහා නිෂ්පාදනය කරන්නේද? හරිම ලේසියි මතක තියාගන්න නේද? හොඳයි, දැන් ඔන්න මම මේ එකක් එකක් ගැන කෙටියෙන් ඔයාලට කියලා දෙන්න. කුමක් කොපමණ නිෂ්පාදනය කරන්නේද? හොඳයි, කුමක් කියන්නේ මොකද්ද නිෂ්පාදනය කරන්නේ? කුමන භාණ්ඩයද නිෂ්පාදනය කරන්නේ? තිබෙන සම්පත් උපයෝගී කරගෙන කුමන භාණ්ඩයක් නිපදවන්නේද කියන එක තීරණය කරන්න වෙනවා. ඔන්න එහෙනම් බෑම් භාණ්ඩය මොකක්ද කියලා තීරණය කරා. ඊළඟට මේකින් කොච්චර ප්‍රමාණයක් නිපදවනවද? එහෙනම් අපි මේ තෝරගත්ත භාණ්ඩයෙන් කොපමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්නේද කියන ගැටලුව මතුවෙනවා. ඇයි මෙහෙම ගැටලුවක් මතුවෙන්නේ? සම්පත්වලින් ගත හැකි විකල්ප ප්‍රයෝජන රාශියක් තියෙනවා. අන්න ඒ නිසා තමයි අපට තෝරා ගැනීමක් කරන්න සිද්ධ වෙන්නේ. හොඳයි, එහෙනම් අපට පේනවා පුද්ගලයාගේ සියලු උවමනා හා අවශ්‍යතා ඉටු කළ නොහැකි නිසා තමයි මුලින්ම ඉටු කරන්න ඕන මොකක්ද කියලා තෝරගන්න වෙන්නේ. ඔන්න එහෙනම් දැන් කිව්වා මම කුමක් කොපමණ නිෂ්පාදනය කරන්නේද කියන ප්‍රශ්නය. ඊළඟට මේ කුමක් කොපමණ නිපදවිය යුතුද යන්න තීරණය කළ යුතු වන්නේ ආර්ථික ක්‍රමය සංවිධානය වෙලා තියෙන ආකාරය අනුව. හොඳයි, මම දැන් යනවා දෙවැනි ප්‍රශ්නයට. දෙවැනි ප්‍රශ්නයේ විදියට මම කිව්වේ මොකක්ද? ඔව්, කෙසේද නිෂ්පාදනය කරන්නේ නේද? නිෂ්පාදනය කළ යුත්තේ කෙසේද? එහෙනම් ඔන්න මෙතෙන්දී නැවතත් ගැටලු ඇති වෙනවා. ප්‍රශ්න ගොඩ නේද? එහෙනම් මෙතෙන්දී දැන් කොහොමද නිෂ්පාදනය කරන්නේ කියනකොට ප්‍රශ්න දෙකක් ඇති වෙනවා. එකක් තමයි යොදා ගන්නා ශිල්පීය ක්‍රමය කුමක්ද? මීළඟට මොන අංශයෙන්ද නිෂ්පාදනය කරන්නේ? දැන් ඔන්න දෙවැනි ප්‍රශ්නයේදී අපි මුහුණ දෙනවා කුමක් යොදා ගන්න ශිල්ප ක්‍රමය මොකක්ද? මොන අංශයෙන්ද නිෂ්පාදනය කරන්නේ? මෙතෙන්දී අපි බලමු යොදා ගන්නා ශිල්පීය ක්‍රමය කුමක්ද? දෙයාකාරයකට ශිල්පීය ක්‍රමය වර්ග කරන්න පුළුවන්. එහෙම නැත්නම් තෝරගන්න පුළුවන්. එකක් තමයි ශ්‍රම සූක්ෂම. ඒ කිව්වේ ශ්‍රමය බහුලව යොදා ගන්න. අනිත් එක තමයි ප්‍රාග්ධන සූක්ෂම. යන්ත්‍ර සූත්‍ර හා වෙනත් ප්‍රාග්ධන භාණ්ඩ බහුලව භාවිතා කරන ක්‍රමවේද. මේවා අපි කලිනුත් කිව්වා ආර්ථික ක්‍රමය සංවිධානයේ වෙලා තියෙන ආකාරය අනුව වෙනස් වෙනවා කිය. හොඳයි, ඔන්න තැන් ශිල්පීය ක්‍රමය තෝරගන්න පුළුවන් මේ ක්‍රම දෙකෙන් එකකට. මීළඟට මොන අංශයෙන්ද නිෂ්පාදනය කරන්නේ? ඔන්න එහෙනම් ප්‍රශ්නේ වෙන්නේ කෙසේ නිෂ්පාදනය කරනවද කියන එකනේ. එහෙනම් පෞද්ගලික අංශයනුත් පුළුවන්, රාජ්‍ය අංශයනුත් පුළුවන්, රාජ්‍ය හා පෞද්ගලික කියන දෙක මේකට එකතු වෙලා ඒකාබද්ධ වෙලා මේ නිෂ්පාදන ක්‍රියාවලිය කරන්න පුළුවන්. හොඳයි, අපි බලමු රාජ්‍යංශය. දැන් අපි දන්නවා අපේ රට ගත්තොත් දුම්රිය සේවය රාජ්‍යංශයෙන් පමණයි ක්‍රියාත්මක කරන්නේ. ඊළඟට ඛනිජ තේ, ඊළඟට අධ්‍යාපනය. හැබැයි පෞද්ගලික අංශයත් කරනවා අධ්‍යාපනය. එහෙනම් ඔන්න රාජ්‍යංශය කියන අංශය තෝරගන්න පුළුවන්. ඒ වගේම පෞද්ගලික අංශය, දැන් ඇඟලුම් නිෂ්පාදනය, අපි දැන් කලින් කිව් අධ්‍යාපනය නේද, මේ වගේ පෞද්ගලික අංශය නිෂ්පාදනය කරනවාද? එහෙම නැත්නම් රාජ්‍ය හා පෞද්ගලික කියන අංශ දෙක ඒකාබද්ධ වෙලා කරනවාද? උදාහරණ විදියට කිව්වොත් දුරකථන, ඊළඟට මම්මාවත් ඉදි කිරීම, මෙන්න මේ වගේ. දැන් එහෙනම් අපි කිව්වේ කුමක් නිෂ්පාදනය කරනවද, කොපමණ නිෂ්පාදනය කරනවද, නිෂ්පාදනය කරන්නේ කෙසේද? මේ නිෂ්පාදනය කරන්නේ කෙසේද කියන එක පිළිබඳව කතා කරනකොට නූතන ලෝකයේ නිෂ්පාදන කටයුතු පහසු කිරීමට තනි පුද්ගල විදියට, සමූපකාර, හවුල් ව්‍යාපාර, සමාගම් විදියට සංවිධානය වෙලා තියෙනවා. හොඳයි, ඔන්න දැන් අපි යනවා තුන්වෙනි ප්‍රශ්නයට. කවුරුන් සඳහාද නිෂ්පාදනය කරන්නේ? එහෙනම් මෙතෙන්දි බලන්නේ මේ නිෂ්පාදනයේදී ඉලක්ක කරගන්නේ කවර කණ්ඩායමද කියන එක. නිෂ්පාදනයේ බෙදා හරින්නේ කුමන පාරිභෝගිකයාටද කියන එක තමයි සලකා බලන්නේ. ආදායම් වැඩියෙන් ලැබෙන පාරිභෝගිකයා සඳහා නිෂ්පාදනය කරනවද, අඩු ආදායම් ලාභීන් වෙනුවෙන් නිෂ්පාදනය කරනවද? ඔන්න එහෙනම් දරුවනි, අපි කිව්වා ඕනෑම ආර්ථිකයකට පොදු ප්‍රශ්න නේද, එහෙම නැත්නම් මූලික ආර්ථික ප්‍රශ්න. පැහැදිලි ඇති මම හිතන්නේ කුමක් කොපමණ නිෂ්පාදනය කරනවද, කවුරුන් සඳහා නිෂ්පාදනය කරනවද, කෙසේ නිෂ්පාදනය කරනවද කියන එක පිළිබඳ. හොඳයි, දැන් අපි බලමුකෝ මේ නිෂ්පාදනය කරන්න නම් නිෂ්පාදන සාධකපාය. හොඳයි, මිනිස් අවශ්‍යතා ඉටු කර ගැනීමට භාණ්ඩ හා සේවා යොදා ගන්නවා. එහෙනම් මේ භාණ්ඩ හා සේවා අපිට ප්‍රධාන වශයෙන්ම කොටස් දෙකකට බෙදලා කතා කරන්න පුළුවන්. එකක් තමයි ආර්ථික භාණ්ඩ, අනික ආර්ථික නොවන භාණ්ඩ. දැන් දූලා පුතාලට මම කියන්නම් ආර්ථික භාණ්ඩයක් කියන්නේ මොකක්ද කියලා. නිෂ්පාදනයේදී පිරිවැයක් දැරීමට සිදුවෙනවා. ඒ වගේම පරිහරණය කරන්න අපිට මිලක් ගෙවන්න සිදුවෙනවා. එහෙනම් නිෂ්පාදනයේදී පිරිවැයක් දරන, පරිහරණය සඳහා මිලක් ගෙවීමට සිදුවන භාණ්ඩ ආර්ථික භාණ්ඩ. උදාහරණ විදියට ඔයාලට ඕන තරම් දේවල් කියන්න පුළුවන්නේ අපි මේ පරිහරණය කරන භාණ්ඩ නේද. පොතපත, ඇඳුම් පැළඳුම්, මේ හැම දෙයක්ම අපි නිෂ්පාදනයට පිරිවැයක් දරනවා, පරිහරණයට මිලක් ගෙවනවා. මේවා ආර්ථික භාණ්ඩ. ආර්ථික නොවන භාණ්ඩ, එහෙම නැත්නම් ස්වභාව ධර්මයෙන්ම අපිට ලැබිලා තියෙන භාණ්ඩ ආර්ථික නොවන භාණ්ඩ. මේවා දරුවනි නොමිල භාණ්ඩ කියලත් හඳුන්වනවා. නොමිල භාණ්ඩ කියලත් මේවා හඳුන්වනවා. එහෙනම් වාතය, හිරුවෙලිය, ජලය, මෙන්න මේවා ආර්ථික නොවන භාණ්ඩ කියලා අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. හැබැයි දුවේ පුතේ, මේ භාණ්ඩත් ආර්ථික භාණ්ඩ වන අවස්ථා තියෙනවා. කියන්න පුළුවන්ද ඔයාලට? දැන් අපි හිතමුකෝ ජලයෙන් අපි විදුලි බලය නිෂ්පාදනය කරනවා. අන්න එහෙනම් හිරුවෙලියෙන් විදුලිය නිෂ්පාදනය කරනවා. අන්න එතෙන්දී මේවා ආර්ථික භාණ්ඩ බවට පත් වෙන. හොඳයි, මීළඟට දැන් අපි කතා කරන්න හදන්නේ මේ භාණ්ඩ නිෂ්පාද හා සේවා. නිෂ්පාදනය සඳහා මොනවද අවශ්‍ය වෙන සාධක කිය. හොඳයි, මම ඉස්සර වෙලාම නිෂ්පාදන සාධක නම් කරන්නම්කෝ. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය. කියන්නකො මාත් එක්කම නිෂ්පාදන සාධක. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය. හොඳයි, අපි භූමිය කියලා කියන්නේ පොළව හා සම්බන්ධ වෙන සියලුම සම්පත් භූමිය කියලා කියනවා. එතකොට අපි භූමිය ප්‍රයෝජනයට ගත්තම ඒ සඳහා ගෙවීමක් කරනවා. මේ ගෙවීමට අපි කියනවා, එහෙම නැත්නම් මේ ගෙවීම අපි හඳුන්වනවා බදුකුලිය කියලා. ඔන්න භූමියට කරන ගෙවීම මොකක්ද? බදුකුලිය. ඊළඟට අපි ශ්‍රමය ගැන කතා කරමුකෝ. ශ්‍රමය, භාණ්ඩ හා සේවා නිපදවීමට ශ්‍රමය දෙආකාරයකට යොදනවා. කායික ශ්‍රමය, මානසික ශ්‍රමය. උදාහරණ විදියට කිව්වොත්, දැන් ගොවි මහත්මයා කායික ශ්‍රමය සපයනවා. ඊළඟට කම්කරුවන්, රියදුරු මහත්තුරුන්, මේ අය කායික ශ්‍රමයයි සපයන්නේ. දැන් මානසික ශ්‍රමය සපයන්නේ නේද? වෛද්‍යවරයා, මේ ඔයාලට උගන්වන මම, ගුරුවරයා, ඊළඟට ඉංජිනේරුවා නේද? මෙන්න මේ අය මානසික ශ්‍රමය සපයන්න. එහෙනම් ශ්‍රමයට කරන ගෙවීම මොකක්ද? අපි කවුරුත් දන්නවා නේද, ශ්‍රමයට කරන ගෙවීම තමයි වැටුප. ඊළඟට අනිත් නිෂ්පාදන සාධකය ප්‍රාග්ධනය. හරිද? එහෙනම් නිෂ්පාදනය සඳහා ආයෝජනය කරන, එහෙම නැත්නම් යොදා ගන්න උපකරණ හා මෙවලම් අපි කියනවා ප්‍රාග්ධනය කියලා. උදාහරණ විදියට යන්ත්‍ර සූත්‍ර, ගොඩනැගිලි, රථවාහන, මෙන්න මේවා අපිට ප්‍රාග්ධනය විදියට සලකන්න පුළුවන්. හොඳයි, දැන් අපි කිව්වනේ භූමියට බදුකුලී ගෙවනවා, ශ්‍රමයට වැටුප් ගෙවනවා. එහෙමනම් ප්‍රාග්ධනයට මොනවද ගෙවන්නේ? ඔව්, බොහොම හරි, ප්‍රාග්ධනයට අපි ගෙවනවා පොලිය. ප්‍රාග්ධනයට පොලිය අපි ගෙවනවා. ඊළඟට අපි බලමු අවසාන වශයෙන් අපි කතා කරන නිෂ්පාදන සාධකය, ව්‍යවසායකත්වය. හොඳයි, ඔන්න දැන් භූමිය තියෙනවා එක තැනක, ශ්‍රමය තියෙනවා තවත් තැනක, ප්‍රාග්ධනයක් තියෙනවා මෙන්න. එහෙනම් මේවා තැන් තැන්වල තිබුණු තින් නිෂ්පාදනය කෙරෙනවද? නෑ. එහෙනම් ව්‍යවසායකත්වය කියලා කියන්නේ විසිරී පවතින නිෂ්පාදන සාධක එකතු කරලා නිෂ්පාදන ක්‍රියාවලිය මෙහෙයවීම. මොකද ව්‍යවසායකත්වය කියන්නේ විසිරී පවතින නිෂ්පාදන සාධක එකතු කරලා නිෂ්පාදන ක්‍රියාවලිය මෙහෙයවීම. එහෙනම් ව්‍යවසායකත්වයට මොනවද ලැබෙන්නේ? ව්‍යවසායකත්වයට ලැබෙන්නේ මොනවද? ලාභය. ව්‍යවසායකත්වයට ලැබෙන්නේ ලාභය. එහෙනම් භූමියට බදුකිලිය, ශ්‍රමයට වැටුප, ප්‍රාග්ධනයට පොලිය, ව්‍යවසායකත්වයට ලාභ කියන ගෙවීම් කෙරෙනවා. හොඳයි දරුවනි, අද අපි 10 ශ්‍රේණී පුරවැසි අධ්‍යාපනයේ පාඩමින් ආර්ථික ක්‍රමයක් කියන්නේ මොකක්ද, අවශ්‍යතා උවමනා කියන්නේ මොනවද, ඕනෑම සමාජයක් මුහුණ දෙන මූලික ආර්ථික ප්‍රශ්න මොනවද, ඊළඟට නිෂ්පාදන සාධක හා ඒවාට කරන ගෙවීම් පිළිබඳව කතා කළා. අදට අපි පාඩම අවසන් කරමු. නැවතත් මෙවැනිම පාඩමකින් හමු වෙන තුරු.